ඉතින් දරුවනේ අද අපි ඉතිහාසයේ විෂය සංවර්ධන වැඩසටහනේ තවත් එක අවස්ථාවකට තමයි යොමු වෙලා ඉන්නේ. අපි අද කතා කරන්නේ දරුවනේ බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී ශ්‍රී ලංකාව තුළ සිදුවෙච්ච දේශපාලනික පරිවර්තන වෙනස්කම් පිළිබඳව. අපි මේ යටතේ ගොඩාක් දුරට කතා කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳව ඔබ දන්නවනේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියලා කියන්නේ ඉතිහාසය කරන ඔබ තරමක් අකමැති පාඩමක් නේද? නමුත් අද මම කියලා දෙන විදිහට, අද මම උගන්වන විදිහට ඔබට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කියන පාඩම බොහෝම සරල පාඩමක් වෙයි. ඒ නිසා හොඳට ඇහුම්කන් දෙන්න, හොඳට අහගෙන ඉන්න. මේ පාඩම ලේසියෙන්ම ඔබට ග්‍රහණය කරගන්න පුළුවන් වෙයි දරුවනේ. අපි බලමු බ්‍රිතාන්‍යයන් යටතේ ශ්‍රී ලංකාවේ දේශපාලනික වෙනස්කම් මොනවාද කියන එක පිළිබඳව විවේචනාත්මකව සාකච්ඡා කරලා. අපි දන්නවා 1815 වෙනකොට මුළු ශ්‍රී ලංකාවම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත් වෙනවා. මුළු ශ්‍රී ලංකාවම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත් වුණාට පස්සේ ඉංග්‍රීසීන් බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලංකාවට හඳුන්වා දෙන්නට උත්සාහ ගන්න ආකාරය අපිට දකින්න පුළුවන් වෙනවා. ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රය තුළ පුළුල් වෙනස්කම් රැසක් බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී සිදුවෙනවා. අපි දකිනවා දරුවනේ 1815ට පෙර ලංකාවේ තිබ්බේ රාජාණ්ඩු පාලන ක්‍රමයක්. රාජාණ්ඩු පාලන ක්‍රමයක් කියන්නේ රජවරයෙකුගේ මූලිකත්වයෙන් ගෙන ගිය පාලන ක්‍රමයක්. රාජාණ්ඩු පාලන ක්‍රමය. අපි දැක්කා ඉංග්‍රීසීන් ලංකාව යටත් කරගන්නට පෙර ලංකාවේ තිබ්බේ රාජාණ්ඩු පාලන ක්‍රමයක්. ඒ කියන්නේ දරුවනේ 1815ට පෙර. හැබැයි 1815න් පස්සේ ඒ යටත් ඒ රාජාණ්ඩු පාලන ක්‍රමය බිඳ වැටෙන ආකාරය අපි දකිනවා. මෙතෙක් කල් ලංකාව තුල තිබ්බ රාජාණ්ඩු පාලන ක්‍රමය 1815දී බිඳ වැටිලා බටහිර ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ලංකාවට හඳුන්වා දෙනවා. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අවශ්‍ය මාර්ගය සැකසෙනවා බ්‍රිතාන්‍ය යටත් විජිත පාලන සමය තුළදී. එතකොට මෙතෙක් කල් ලංකාවේ පැවති රාජාණ්ඩු පාලන ක්‍රමය බිඳ වැටිලා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයකට අවශ්‍ය පසුබිම යටත් විජිත පාලන සමය තුළදී සැකසෙනවා දරුවනේ. අපි දකිනවා 1815දී බ්‍රිතාන්‍යයන් ලංකාව යටත් කර ගන්නවා. ඊට පස්සේ දරුවනේ බ්‍රිතාන්‍යයන් සෑම විටම උත්සාහ කරන්නේ ආර්ථික වාසි ලබා ගන්න. බ්‍රිතාන්‍යයන්ගේ පරමාර්ථය තමයි හැකිතාක් ආර්ථික වාසි ලබා ගන්න එක. ඉතින් 1815න් පස්සේ ටික කාලයක් යනකොට බ්‍රිතාන්‍යයන්ට තේරෙනවා මේ ලංකාවෙන් ලැබෙන ආදායම හුඟක් අඩුයි. ඒ වුණාට ලංකාව පාලනය කරන්න යන වියදම ටිකක් වැඩි. බ්‍රිතාන්‍යයන් කල්පනා කරනවා දරුවනේ, බ්‍රිතාන්‍ය කිරීටය කල්පනා කරනවා වෙනත් යටත් විජිතවලට සාපේක්ෂව ලංකාවෙන් ලැබෙන ආදායම අඩුයි. ඒ වුණාට ලංකාව නඩත්තු කරන්න යන වියදම වැඩි. ආදායම අඩුයි, වියදම වැඩි. මේක බ්‍රිතාන්‍ය කිරීටයට, බ්‍රිතාන්‍යයට ලොකු ප්‍රශ්නයක්. ඇයි ඒ? වෙනත් යටත් විජිතවලින් ආදායම් ලැබෙනකොට ඊට සාපේක්ෂව ලංකාවෙන් ලැබෙන ආදායම අඩුයි. වෙනත් යටත් විජිත නඩත්තු කරන්න යන වියදමට වඩා වැඩි වියදමක් ලංකාව නඩත්තු කරන්න යනවා. ඉතින් ආදායමට වඩා වියදම වැඩිවීම බ්‍රිතාන්‍ය රජයට ගැටලුවක්. ඉතින් මේ වගේ තත්ත්වයක් ලංකාව තුළ ඇති වෙලා තියෙන්නේ ඇයි කියලා හොයලා බලන්න මේ වගේ තත්ත්වයක් ලංකාව තුළ ඇති වෙලා තියෙන්නේ ඇයි කියලා හොයලා බලන්න. 1829දී විලියම් කෝල්බ්‍රුක් නැමැත්තා පත් කරලා එවනවා. විලියම් කෝල්බ්‍රුක් නැමැත්තාගේ මූලිකත්වයෙන් කොමිසන් සභාවක් ලංකාවට 1829දී පත් කරලා එවනවා. මේ ලංකාව තුළ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව හොයලා බලලා නිර්දේශ නිකුත් කරන්න කියලා. නිර්දේශ නිකුත් කරන්න කියලා. ඉතින් ඒගොල්ලෝ ලංකාවට ඇවිල්ලා කෝල්බ්‍රුක් කොමිසම ලංකාවට ඇවිල්ලා ලංකාව තුළ ඇති වෙලා තියෙන තත්ත්වය පිළිබඳව හොයලා බලලා ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නිර්දේශ මාලාවක් ඉදිරිපත් කරනවා. යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා. ලංකාව තුළ ඇති වෙලා තියෙන තත්ත්වය මගහරවගන්ට අවශ්‍ය යෝජනා මාලාවක් ඉදිරිපත් කරනවා දරුවනි. ඒ යෝජනාවලට කියනවා අපි කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා. කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා කියලා අපි ඒවට කියනවා. අපි දැන් බලමු එකින් එක එකින් එක කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මොනවාද කියන එක පිළිබඳව. කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මොනවාද කියන එක පිළිබඳව දැන් අපි එකින් එක සාකච්ඡා කරලා බලමු. ඔන්න මම පෙළගස්සනවා දරුවනේ කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා. එකක් තමයි ලංකාව පළාත් පහකට බෙදිය යුතු යැයි නිර්දේශ කරනවා. උතුර, දකුණ, නැගෙනහිර, බටහිර, මධ්‍යම කියලා ලංකාව පළාත් පහකට බෙදලා හැම පළාතකටම දිසාපතිවරයෙකු බැගින් පත් කළ යුතු යැයි යෝජනා කරනවා. හොඳ දේශපාලන ක්ෂේත්‍රයට බර යෝජනාවක්. ලංකාව පළාත් පහකට බෙදලා හැම පළාතකටම ඒජන්තවරයෙක් හෙවත් දිසාපතිවරයෙක් බැගින් පත් කළ යුතු යැයි යෝජනා කරනවා. දේශපාලන ක්ෂේත්‍රයට නැඹුරු, පරිපාලන ක්ෂේත්‍රයට නැඹුරු යෝජනාවක් ඒක. මේකෙන් බලාපොරොත්තු වුණේ දරුවනේ පාලන කටයුතු කාර්යක්ෂමව පවත්වාගෙන යාම. ඊළඟට ඉතා වැදගත් තවත් නිර්දේශයක් ඉදිරිපත් කරනවා. ඒ තමයි දරුවනේ ව්‍යවස්ථාදායක සභාවකුයි විධායක සභාවකුයි ලංකාවට හඳුන්වා දෙනවා. ව්‍යවස්ථාදායක සභාවකුයි විධායක සභාවකුයි ලංකාවට හඳුන්වා දෙන්න යෝජනා කරනවා. මොකද යෝජනා කරන්නේ? ව්‍යවස්ථාදායක සභාවකුයි විධායක සභාවකුයි ලංකාවට හඳුන්වා දෙන්න යෝජනා කරනවා. මොකද දරුවනේ ලංකාවේ පාලන කටයුතු පරිපාලන කටයුතු ගෙන ගිය ආණ්ඩුකාරවරයෙක් විසින්. ඉතින් ආණ්ඩුකාරවරයාට සහය දෙන්න 15 දෙනෙකුගෙන් යුක්ත ව්‍යවස්ථාදායක සභාවකුයි 5 දෙනෙකුගෙන් යුක්ත විධායක සභාවකුයි ලංකාවට හඳුන්වා දෙනවා. ඔබ හිතන්න මෙහෙම ව්‍යවස්ථාදායක සභාවක් කියන්නේ දරුවනේ ඇත්තටම කියනවා නම් පාර්ලිමේන්තුවක්. එතකොට ලංකාවේ පළවෙනි පාර්ලිමේන්තුව තමයි 15 දෙනෙකුගෙන් යුක්ත ඒ ව්‍යවස්ථාදායක සභාව. ඒ ව්‍යවස්ථාදායක සභාව. එහෙනම් ඉස්සල්ලාම වතාවට ලංකාවට 15 දෙනෙකුගෙන් යුක්ත ව්‍යවස්ථාදායක සභාවක් සහ 5 දෙනෙකුගෙන් යුක්ත විධායක සභාවක් හඳුන්වා දෙනවා. එතකොට මේ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව 15යි. අපි දන්නවා වර්තමාන පාර්ලිමේන්තුවේ සාමාජික සංඛ්‍යාව 225යිනේ. ඒ වගේ ලංකාවේ පළවෙනි පාර්ලිමේන්තුව නොහොත් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව 15යි. එතකොට ඒ 15 දෙනා හැදුනේ මෙහෙම. ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව 15යි. ඒ 15 හැදිලා තිබ්බේ මෙන්න මේ විදිහට. ඒ කියන්නේ ව්‍යවස්ථාදායක සභාවේ සංයුතිය නිර්මාණය වෙලා තිබ්බේ මේ විදිහට. නිලලත් 9 දෙනෙක්, නිල නොලත් 6 දෙනෙක්. දැන් දරුවනේ නිලලත් නිල නොලත් කිව්වට ඔබට තේරෙන්නේ නැහැ. මම ඔබට පැහැදිලි කරන්න ඕනේ නිලලත් කියන්නේ කවුද, නිල නොලත් කියන්නේ කවුද කියලා. ඉතින් දරුවනේ මේ නිලලත් 9යි, නිල නොලත් 6යි. නිල ලත් කියන්නේ ආණ්ඩුවේ කිසියම් නිලයක් දරපු අය. අන්න නිල ලත්. ආණ්ඩුවේ කිසියම් නිලයක් දරමින් ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරපු සභිකයන්ට කියනවා නිල ලත් කියලා. ඒගොල්ලන්ගේ විශේෂත්වය තමයි ඒගොල්ලෝ ආණ්ඩුවේ කිසියම් නිලයක් දරන ගමන් තමයි ව්‍යවස්ථාදායක සභාව නියෝජනය කරේ. එහෙමනම් නිල ලත් කියන්නේ කවුද? ආණ්ඩුවේ කිසියම් නිලයක් දරන අයට කියනවා නිල ලත් කියන්නේ. ආණ්ඩුවේ නිලයක් දරන්නේ නැති අයට කියනවා නිල නොලත් කියලා. ඉතින් ඔන්න නිල ලත් සහ නිල නොලත් කියන එකේ තේරුම මොකද? ඔබට මේ නිල ලත් කියන එකේ අර්ථය පිළිබඳව මෙතෙක් කල් ගැටලුවක් තියෙන්න ඇති. එහෙනම් මම හිතනවා දැන් ගැටලුව निराකරණය වුණා කියලා. නිල ලත් කියන්නේ එතකොට ආණ්ඩුවේ කිසියම් නිලයක් දරන නව දෙනයි, ආණ්ඩුවේ කිසියම් නිලයක් නොදර නිල නොලත් හය දෙනයි. ඔන්න එතකොට ව්‍යවස්ථාදායකයේ සංයුතිය. කොහොමද ව්‍යවස්ථාදායකයේ සංයුතිය හැදුනේ? නිල ලත් නවයයි නිල නොලත් හය දෙනයි, ඔක්කොම 15යි. එතකොට ව්‍යවස්ථාදායකයේ සංයුතිය 15යි, 15 හැදුනේ නිල ලත් නවයයි නිල නොලත් හයයි. ඒ හය දෙනා මෙන්න මේ විදිහට හැදුනේ. යුරෝපීය ජාතිකයෝ 3 දෙනයි, සිංහල 1 නයි, දෙමළ 1 නයි, බර්ග 1 නයි. එතකොට බලන්නකෝ අර ජන වර්ග මට්ටමින් තමයි മന്ത്രിවරු තෝරලා තියෙන්නේ. ජන වර්ග මට්ටමින් තමයි മന്ത്രിවරු තෝරලා දාලා තියෙන්නේ. කොහොමද වෙන්නේ? යුරෝපීය ජාතිකයන් වෙනුවෙන් 3 දෙනෙක් දානවා, සිංහලයන් වෙනුවෙන් 1 කෙනෙක් දානවා, දෙමළ අය වෙනුවෙන් 1 කෙනෙක් දානවා, බර්ග අය වෙනුවෙන් 1 කෙනෙක් දානවා. එතකොට බලන්නකෝ ඒ සභිකයන්ව පත් කරලා තියෙන්නේ ජන වර්ග පදනමින්. ඒකට අපි කියනවා වාර්ගික නියෝජනය කියලා දරුවනේ. වාර්ගික නියෝජනය ජන වර්ගානුව ව්‍යවස්ථාදායක සභාවට മന്ത്രിවරු පත් කරා. ඒකට කියනවා වාර්ගික නියෝජනය කියලා. මේ පත් කිරීම නිල නොලත් සභිකයන් පත් කිරීමේ බලය තිබ්බේ ආණ්ඩුකාරවරයාට. එතකොට ආණ්ඩුකාරවරයා තමයි නිල නොලත් සභිකයන් 6 දෙනාම ව්‍යවස්ථාදායක සභාවට පත් කරන්නේ. දැන් එහෙනම් ඔබ තේරුම් ගන්න ව්‍යවස්ථාදායක සභාව කියලා ආයතනයක් ලංකාවට හඳුන්වා දුන්නා. ඒ ව්‍යවස්ථාදායක සභාවේ සාමාජික සංඛ්‍යාව 15යි, නිල ලත් 9යි, නිල නොලත් 6යි. නිල නොලත් 6 දෙනාව පත් කරන්නේ ආණ්ඩුකාරවරයා විසින්. ආණ්ඩුකාරවරයා ඒ 6 දෙනාව පත් කරන්නේ ජන වර්ග පදනමින්. ඒකට අපි කියනවා වාර්ගික පදනමක් කියලා. එතකොට ජන වර්ගානුව වාර්ගික නියෝජනය කියලා අපි කියන්නේ අන්න ඒකට. එතකොට මේ වාර්ගික නියෝජනය පසු කාලයේදී ගොඩාක් ගැටලු ඇති වෙන්න හේතු වුණා. වාර්ගික නියෝජනය ජන වර්ගානුව ව්‍යවස්ථාදායක සභාවට සභිකයන් තෝරා ගන්න එක පස්සේ කාලෙකදී ජන වර්ග අතර ගැටුම් ඇති වෙන්න හේතු වුණා. අපි ඒක ඉදිරියේදී සාකච්ඡා කරනවා දරුවනේ. කොහොම හරි ඔන්න 15 දිනකුගෙන් යුක්ත ව්‍යවස්ථාදායක සභාවක් හඳුන්වා දුන්නා. ඒ වගේම 5 දිනකුගෙන් යුක්ත විධායක සභාවකුත් හඳුන්වා දුන්නා දරුවනේ. 5 දිනකුගෙන් යුක්ත විධායක සභාවකුත් හඳුන්වා දුන්නා. මෙන්න විධායක සභාවේ හිටපු 5 දෙනා. විධායක සභාවේ හිටපු 5 දෙනා තමයි මෙන්න මේගොල්ලෝ. යටත් විජිත ලේකම්, භාණ්ඩාගාරික, ගණකාධිකාරී, මිනුම්පති, කොළඹ රේගු අය කැමි. මෙන්න මේ 5 දෙනාගෙන් යුක්ත විධායක සභාවක් හඳුන්වා දුන්නා. එතකොට විධායක සභාවේ 5යි, ව්‍යවස්ථාදායක සභාවේ 15යි. මේ විධායක සභාවට පැවරිලා තිබ්බ කාර්ය තමයි මුදල් සම්බන්ධ කටයුතු වලදී ආණ්ඩුකාරවරයාට උපදෙස් දෙන එක. එහෙම නැත්නම් මුදල් ආදායම් වියදම් සම්බන්ධ කටයුතු වලදී ආණ්ඩුකාරවරයා සමග සහයෝගයෙන් කටයුතු කිරීම තමයි මේ විධායක සභාවට පැවරිලා තිබ්බේ. එතකොට ආදායම් වියදම් කටයුතු වලදී ආණ්ඩුකාරවරයා විධායක සභාව සමග සාකච්ඡා කරලා තමයි තීරණ වලට එන්න ඕනේ. එහෙමනම් ඔන්න දැන් ඉතා වැදගත් පරිපාලනමය යෝජනාවක් මම ඔබත් එක්ක කතා කරා. මොකද ඒ පහළොස් දෙනෙකුගෙන් යුක්ත ව්‍යවස්ථාදායක සභාවක් හා පස් දෙනෙකුගෙන් යුක්ත විධායක සභාවක් ලංකාවට නිර්දේශ කරා කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා මගින්. ඇත්තටම මේ වගේ ආයතන දෙකක් ලංකාවට නිර්දේශ කළේ ආණ්ඩුකාරවරයාට පාලනයේදී සහය දෙන්නටත් ආණ්ඩුකාරවරයාගේ බලතල අඩු කරන්නටත් අරමුණු කොටගෙන. කොහොම නමුත් ව්‍යවස්ථාදායක සභාවකුයි විධායක සභාවකුයි ඔන්න ලංකාවට නිර්දේශ කරනවා. දැන් එහෙනම් මම කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා දෙකක් ඔබත් එක්ක සාකච්ඡා කරා. එකක් තමයි ලංකාව පළාත් පහකට බෙදීම, අනිත් එක තමයි දරුවනේ ව්‍යවස්ථාදායක සභාවකුයි විධායක සභාවකුයි හඳුන්වා දීම. ඊළඟට දරුවනේ මේ කෝල්බ්‍රුක් කොමිසම ලංකාවට එනකොට ලංකාවේ මුල් බැසගෙන තිබ්බේ වැඩව සංක්‍රමයේ දරුවනේ. ලංකාවේ මුල් බැසගෙන තිබ්බේ වැඩව සංක්‍රමය. වැඩවසම් ක්‍රමය ඇත්තටම මිනිසුන්ගේ ආර්ථික නිදහස සීමා කරනවා. මොකද වැඩවසම් ක්‍රමය යටතේ පුද්ගලයාට තමන්ට කැමති රැකියාවක නිරත වෙන්න අවස්ථාව තිබුණේ නැහැ. පුද්ගලයා කරන්න ඕනේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙලා එන රැකියාව හෝ රජයේ විසින් නියම කරන රැකියාව. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මගේ තාත්තා කුඹුරු ගොවිතැන් කරා නම් මම කරන්නත් ඕනේ කුඹුරු ගොවිතැන්. මගේ හැකියාව තියෙන දරුවනේ උගන්වන්න. ඒ වුණාට මගේ පියා කුඹුරු ගොවිතැන් වැඩ කරපු නිසා මං කරන්නත් ඕනේ කුඹුරු ගොවිතැන්. එතකොට අර බලන්නකෝ, අත්ත මුත්ත නත්ත පනත්ත කිත්ත කිරිකිත්ත කිරිකෑ මුත්තා කියන හත්මුතු පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙලා එන රැකියාව තමයි වැඩවසම් ක්‍රමයේ යටතේ මම කරන්නට ඕනේ. ඉතින් මේක පුද්ගලයාගේ ආර්ථික නිදහසට ලොකු බාධාවක්. ඇයි දරුවනේ? තමන්ට කැමති රැකියාවක නිරත වීමේ අයිතිය තියෙන්න ඕනේ. ඔබ දන්නවද මේ කෝල්බ්‍රුක් සාමි කියලා කියන්නේ බොහෝම නිදහස් අදහස් තියෙන චින්තකයෙක්. මිනිස් නිදහසට ගරු කරපු චින්තකයෙක් තමයි මේ කෝල්බ්‍රුක් සාමිවරයා. ඉතින් කෝල්බ්‍රුක් සාමිවරයා කල්පනා කරනවා මේ ලංකාවේ ක්‍රියාත්මක වෙන වැඩවසම් ක්‍රමය නිසා මිනිසුන්ට තමන්ට කැමති රැකියාවක් කරන්නට අවස්ථාව නැහැ. ඒ නිසා කෝල්බ්‍රුක් කොමිසම තීරණය කරනවා දරුවනේ වැඩවසම් ක්‍රමය අහෝසි කරන්න. වැඩවසම් ක්‍රමය අහෝසි කරනවා. වැඩවසම් ක්‍රමය අහෝසි කිරීමත් සමගම දරුවනේ මොකද වෙන්නේ? තමන්ට කැමති රැකියාවක් කරන්න අවස්ථාව ලැබෙනවා. අපි ඒකට කියනවා දරුවනේ නිදහස් ශ්‍රම වෙළඳ පොලක් ඇති වෙනවා කියලා. තමන්ට කැමති රැකියාවක් කරන්න අවස්ථාව ලැබෙනවා වැඩවසම් ක්‍රමය අහෝසි කිරීමත් සමගම. ඉතින් බලන්නකෝ, මෙතෙක් ලංකාවේ මුල් බැසගෙන තිබ්බ වැඩවසම් ක්‍රමය කෝල්බ්‍රුක් කොමිසමෙන් ඉවත් කරනවා. ඒ විතරක් නෙමෙයි දරුවනේ, මේ වෙනකොට ලංකාවේ මුල් බැසගෙන තිබ්බා රාජකාරී ක්‍රමය. මේක විභාගෙට අහනවා දරුවනේ. රාජකාරී ක්‍රමය ලංකාවේ මුල් බැසගෙන තිබ්බ රාජකාරී ක්‍රමය කොටස් දෙකකට බෙදෙනවා දරුවනේ. එකක් අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය, අනිත් එක ඉඩම් භුක්ති සේවා රාජකාරී ක්‍රමය. මොකද රාජකාරී ක්‍රමය බෙදෙන කොටස් දෙක? අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය, ඉඩම් භුක්ති සේවා රාජකාරී ක්‍රමය කියලා රාජකාරී ක්‍රමය කොටස් දෙකකට බෙදෙනවා. මේ දෙක පිළිබඳව විභාගෙදී අපිට ප්‍රශ්න යොමු වෙන්න පුළුවන්. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියන්නේ අවුරුද්දේ නිශ්චිත දින ගණන සෑම වැඩිහිටියෙක්ම මහා මාර්ග තැනීම වැනි පොදු කාර්යයන් වල නිරත වෙන්න ඕනේ නොමිලේ, වැටුප් ගන්නේ නැතුව. සෑම වැඩිහිටියෙක්ම අවුරුද්දේ නිශ්චිත දින ගණන මහා මාර්ග තැනීම වැනි පොදු කාර්යයන්හි නිරත වෙන්න ඕනේ නොමිලේ. ඒකට කියනවා අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියලා දරුවනේ. අනිත් එක තමයි දරුවනේ ඉඩම් භුක්ති සේවා රාජකාරී ක්‍රමය. ඒ කියන්නේ ඉඩමේ භුක්තිය වෙනුවෙන් ඉඩම් හිමි රදලයාට නොමිලේ සේවය කරන්න ඕනේ. එතකොට මේ රදලවරුන්ගේ බලය අතිශයින් වැඩි වෙලා තිබ්බේ. ඇයි ඒ? ඉඩමේ භුක්තිය වෙනුවෙන් ඉඩම් හිමි රදලයාට නොමිලේ සේවය කරන්න බැඳිලා ඉන්නවා. ඒ යටතේ රදලයාට පුළුවන් වෙනවා අර ගැත්තාව කියන්නේ ගොවියාව පීඩනයට ලක් කරන්න. ඉඩම් භුක්ති සේවා රාජකාරී ක්‍රමය. මොකද ගොවියට ඉඩම දෙන්නේ රදලයානේ. ඒ වෙනුවෙන් ගොවියා රදලයාට නොමිලේ සේවය කරන්න ඕනේ. මම ඔය සරලව කියලා දුන්නේ ඔබට තේරුම් ගන්න පහසුවට. එතකොට ඉඩම් භුක්ති සේවා රාජකාරී ක්‍රමය. අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය. එතකොට අනිවාර්ය සේවා රාජකාරී ක්‍රමය කියන්නේ සෑම වැඩිහිටියෙක්ම අවුරුද්දේ නිශ්චිත දින ගණනක් නොමිලේ සේවා සපයන්න ඕන. ඉඩම් භුක්ති සේවා රාජකාරී ක්‍රමය කියන්නේ ඉඩමේ භුක්තිය වෙනුවෙන්, ඉඩම භුක්ති විඳීම වෙනුවෙන් නොමිලේ සේවය කරන්න ඕන. කෝල්බ්‍රුක් කොමිසම මොකද කරේ? රාජකාරී ක්‍රමය අහෝසි කරා. රාජකාරී ක්‍රමය අහෝසි කරා. එතකොට බලන්නකෝ, ලංකාවේ මුල් බැසගෙන තිබ්බ වැඩවසම් ක්‍රමයත් රාජකාරී ක්‍රමයත් අහෝසි කළ යුතුයයි කෝල්බ්‍රුක් කොමිසම නිර්දේශ කරා. මේක කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා අතර අතිශයින්ම වැදගත් යෝජනාවක් වුණා. එතකොට උනේ මොකද්ද? මෙතෙක්කල් ලංකාවේ පැවති සමාජ ආර්ථික රටාව කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා නිසා ලොකු වෙනසකට ලක් වෙනවා දරුවනි. ලොකු වෙනසකට ලක් වෙනවා. ඉතින් මම ඔන්න දැන් ඔබට මං හිතන්නේ පැහැදිලි. දැන් කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රමය කියන එක මෙච්චර කල් ඔබට අමාරු වෙලා තිබ්බනම් දැන් ඔන්න ඔබට හොඳට පැහැදිලි කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රමය කියන්නේ මොකක්ද කියලා. කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ යෝජනා හතරක්. ඉතින් මං ඔබට මේ පාඩම වැඩි කාලයක් ගන්න දරුවනේ, ඇයි දන්නවද? මේක තමයි ඉතිහාසය කරන දරුවන්ට තියෙන සංකීර්ණ මහා ඉගෙන ගන්න අකමැතිම පාඩම. ඒ නිසා තමයි මම මේ එක කරුණක් අරගෙන වැඩිපුර විස්තර කරන්නේ. ඔබට මෙච්චර අවශ්‍ය වෙන්නේ නැහැ දරුවනේ. ඒ වුණාට මම ඔබට මේ වැඩිපුර විස්තර කරන්නේ සරලව කෝල්බ්‍රුක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හොඳින් අවබෝධ කරගත යුතු නිසා. ඔබට ඉතිහාස